ඇසට ගැටෙනවා. මේ ස්පර්ශමේ ආයෙන් එහිකින් එනවා. එනකොටම ස්වභාව ධර්ම ක්‍රියාවලියක් අපි තුල වෙන්නේ. ඒකයි අපි දන්නේ නැත්තේ ස්පර්ශයක් ආවේ මොකද්ද කවදද ආවේ කොයි කොහමද ආවේ කොයි වෙලේද ආවේ ඒකක්වත් දන්නේ නැත්තේ ඇයි? ඒක ස්වභාව ධර්මයෙන් වෙන සිදුවීමක්. අපිට අයිති දෙයක් නෙමෙයි. අපි පාලනය කරන එකක් නෙමෙයි. උන්වහන්සේ මේක හොයලා ගත්ත මිසක් උන්වහන්සේ මේක වෙනස් කරන්න ගියේ නැහැ. තේරුණාද? උන්වහන්සේ සොයාගත්තා. ස්වභාව ධර්ම ස්පර්ශයක් නිසා මේ දොරවල් අයින් එකකින් ස්වභාව ධර්මයට අයිති ක්‍රියාවක් වෙනවා එතන. සිතේ මූලික අවස්ථාව ස්වභාව ධර්මයක්. එහෙනම් ඒක අවශ්‍යයි අපිට ජීවත් වෙන්න සිත අවශ්‍යයි. ඒ ඇයි අවශ්‍ය? අඳුනගත්තේ නැත්තම් සම්මත ලෝකෙක ජීවත් වෙන්න බෑ. රූපේ අඳුන ගන්න ඕන, ශබ්දේ අඳුන ගන්න ඕන, ගන්ධේ අඳුන ගන්න ඕන, රසේ අඳුන ගන්න ඕන. මේ ලෝකේ තියෙන දේවල් අපි අඳුන ගන්න ඕන. හඳුනා ගැනීමට සිත පහළ වෙන්න අවශ්‍යයි. එහෙනම් අඳුන ගන්න සිත පහළ වෙන්නේ ස්වභාව ධර්මයෙන්. ඇයි ස්වභාව ධර්මය කියන්නේ? දැන් මේ මොහොතේ මේ වදින එක අපි පාලනය කරපු එකක්වත් අපි දැනගෙන කරපු එකක්වත් නෙමෙයි, අපි නොදැන වෙච්ච දෙයක්. නොදැන වෙන සිදුවීමක්. පැහැදිලිද ඒක? එහෙනම් ඒ කොයි හිතද ඊළඟට පහළ වෙන්නේ කියලා අපි දන්නේ නැත්තේ ඇයි? අපේක ස්වභාව ධර්මයෙන් වෙන එකක් අපිට අයිති නැහැ. අපි හිතාගෙන ඉන්නවා මේ රූපේ අපේ කියලා. මේ රූපේ අපිට අයිති නෑ. අපිට අයිති නම් ඇයි අර තරුණ වයසේ අවුරුදු 18 20 වයසේ පෙනුම රඳවා ගන්න බැරි වුණේ ඇයි? පුළුවන් වුණාද එක කෙස් ගහක් කළු මෙසුදු වෙන එක නවත්ත ගන්න අපිට? අතන රිදෙනවා මෙතන රිදෙනවා කියලා දැන් අපි කියනකොට ඒක රිදිල්ල පාලනය කරන ආයිපයි පරිදෙන් දෙපා කියලා නවත්තන්න පුළුවන්ද? නෑ, මේ රූපේ අපිට අයිති නෑ. මේ රූපේ ලැබුණා අර දිගින් දිගට යන ගමනට සිත පහල කර කර ලෝභ දේශ මොහ වලට ක්‍රියාත්මක වෙවි යන්න යම් රූපයක් අවශ්‍යයි. ඒ නිසා ලැබුණ රූපයක්. ඒ මිසක අපිට අයිති නෑ මේක. එහෙනම් මේ ඇසට වැදෙන වැදීම අපි කරන එකක් නෙමෙයි, අපිට අයිති දෙයක් නෙවෙයි. ඒක මගේ සිද්ධියක් නෙවෙයි. ඒක මේ බබයක් පමණ ලෝකේ මේ දොරවල් පහෙන් වෙන සිද්ධියක්. දොරවල් හය මට අයිති නෑ. මේ ස්වභාව ධර්ම ක්‍රියාව මගේ නෙමෙයි, මම නෙමෙයි. එහෙනම් මම සම්බන්ධ නැති මගේ කියලා අයිතියක් නැති මගේ ආත්මයක් විසින් පාලනය නොකරන අපි නොදන්න ක්‍රියාවක් තමයි ගැටීමත් ගැටීම නිසා පහළ වෙන සිතේ අර ගැටුණු රූපය අඳුනා ගැනීම කියන ටික. ඔන්න හිතේ මූලික අවස්ථාව. මේකට තමයි පංචස්කන්ධ ධර්මය කියන්නේ. තේරුණාද? මෙන්න පංචස්කන්ධ ධර්මය. එහෙම නැත්තම් හේතුඵල ධම අහලා ඇති වචනේ. හේතුඵල ධම. හේතු නිසා ඵලයක් විදිහට හිත හටගත්තා. මොකද්ද හේතුව? බාහිරින් ස්පර්ශයක් ගැටුණා හැට අන්න ඒ මොහොතේ එහි ඵලයක් විදිහට හිත හටගත්තා. හේතුඵල ධම. මං ඉදිරියට මුණ ගැහුනොත් අපි ආයේ මං ওই හේතුඵල තව ගැඹුරෙන් තේරුම් කරන්නම්. දැන් අලුත් අය ඉන්න හින්දා මම ඒක වැඩි ගැඹුරට කියපෙන්නන්නේ නැහැ. හේතු නිසා හටගත්ත ඵලය මම නිසා හටගත්ත හැම නෙවෙයි. මගේ නිසා හටගත්ත හැම නෙවෙයි. හේතු නිසා හටගත්ත. බාහිරින් ආව ස්පර්ශ හේතු කරගෙන ඒක අපේ ඉන්ද්‍රිය පහට ගැටීම නිසා ඵලයක් විදියට හිත හටගත්තා. දැන් ඕකෙන් අයිති අපිට අපි කරන දෙයක් තියෙනවද ඔතන? අපි දන්නේත් නැහැ. ඊනම් ඔය හේතුඵල ධම. ඔය යමක් අඳුනගන්න ශබ්දයක්, ගන්ධයක්, රූපයක් අඳුනගන්න වෙන පහළ වෙන හේතු නිසා හටගත්ත ඵලය කියන සිත තමයි ධර්මය. ඕක තමයි හේතුඵල ධම කියන්නේ. උනාසේ පෙන්ලා දුන්නේ හේතුඵල ධමයක්. මගේ ධර්මයේ හේතුඵල ධමයක්. යමෙක් හේතුඵල ධම දකීද ඒ ධර්මයේ දකී. අන්න උන්වහන්සේ ධර්මයේ පෙන්නවා. උන්වහන්සේ සොයාගත්ත ධර්මය. මොකද්ද සොයාගත්ත ධර්මය? හේතුඵල ධම. කොයි වෙලේද හේතුඵල ධම පහළ වෙන්නේ? හැම මොහොතකම දොරවල් හයෙන් එකකි. හැම මොහොතකම දොරවල් හයෙන් එකක් නිසා හිතේ හට ගන්නවා ඵලයක්. ඒක තමයි හේතු නිසා හටගත්ත ඵලය. ඒ සිත කුමක්ද? අඳුන්වා දෙන සිත. රූපේ හෝ ශබ්දේ හෝ ගන්ධේ හෝ රසේ හෝ ස්පර්ශේ හෝ අතීත මතකයක් හෝ ඵලයක් අඳුන්ලා දෙන සිත. තේරුණාද? මේකට කියනවා හේතුඵල ධම. පංචස්කන්ධ ධර්මය. ශුද්ධ ධම්මය. අහලති ශුද්ධ ධම්මා පවත්තන්ති කියලා. ශුද්ධ ධර්මය, පිරිසිදු ධර්මය. ශුද්ධ ධර්මය කියන්නේ පිරිසිදු ධර්මය. මේක තමයි පිරිසිදු ධර්මය. මේක තමයි හේතුඵල ධම. මේක තමයි ස්වභාව ධර්මයෙන් අපිට ලැබිලා තියෙන දායාදේ. තේරුණාද? මෙන්න මේ පිරිසිදු ධර්මය. මෙන්න මේ හේතුඵල ධම. මේ අපිට ජීවත් වෙන්න අවශ්‍ය කොටස වහගන්නවා නීවරණින්ගෙන් අපි. ඒ මොහොතේම වහනවා. ඒ මොහොතමයි වහන්නේ පස්සේ නෙමෙයි. තේරුණාද? ඒක වහන මේ ධර්මය වහනවා, හේතුඵල ධම වහනවා, පිරිසිදු ධර්මය වහනවා, ශුද්ධ ධර්මය වහගන්නවා. අන්න මේ පංචස්කන්ධ ධර්මය වහගන්නවා. ඒ වහන්නේ මොන වගේද? අපි ළඟ තියෙනවා අරමුණු රස විඳීමේ කැමැත්ත. දැක්කොත් යම අර මොකද්ද ඒක කොහෙන්ද මේක කොහොමද මේක කොයි වෙලේද ගෙනාවේ කොහෙන්ද ගෙනාවේ කවුද ගෙනාවේ කෙනෙක් දැක්කාම ඒ කොහෙද යන්නේ මොකටද යන්නේ යා දැන් කොහෙ කොහොමද අරයා කොහොමද මෙයා කොහොමද ශබ්දයක් ඇහෙනකොට ඔය ශබ්දය අහවල දෙදී ඇයි මොකද කින්ද මන්ද ඕ නෑම දෙයක් දැක්කාම ඇහුණාම මතක් වුණාම පෙවුණාම මොකද්ද අපේ සිතේ කරන්නේ ඒක දිගේ යනවා දිගින් දිගට බෑ දැකලා නවතින්න බෑ අහලා නවතින්න බෑ අඳුනගෙන නවතින්න ඇයි සංසාරෙම පුරුද්ද තියෙන්නේ අරමුණු රස විඳ 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 යෑමේ කැමැත්ත මෙන්න මේකට තමයි කාම තණ්හාව කියන්නේ. තණ්හාව කියන්නේ ලෝභය කියන්නේ රාගය කියන්නේ කාම ඡන්දය කියන්නේ මෙන්න මේකටයි. ඔය සෑම වචනකින්ම පොත්වල සඳහන් වෙන්නේ මෙන්න මේ අරමුණු රස විඳීමේ කැමැත්තට. කොයිම වෙලාවකත් ඕගොල්ලන්ගේ හිත ඉන්නවද යමක් දැකලා අහලා මතක් වෙලා තේරුම් අරගෙන රස විඳලා ආයක ආවල් රසයක ඉවරයි කියලා ඉන්න පුළුවන් වෙලා තියෙනවද මෙතෙක් කල්? බෑ නේද? අරමුණු කොච්චරක් යනවද ඒක දිගේ? අන්නේ ඒ එකක් දැක්කාම ඒක දිගේ විඳ විඳා යන එකට තමයි අරමුණු රස විඳීමේ කැමැත්ත. එහෙම නැත්නම් තණ්හාව. එහෙම නැත්නම් ලෝභය. එහෙම නැත්නම් කාම ඡන්දය. එහෙම නැත්නම් කාම තණ්හාව. එහෙමත් නැත්නම් රාගය. ඔය ඔක්කොම වචන කියන්නේ උදේට. ඔය සෑම වචනයක අර්ථය අරමුණු රස විඳීමේ කැමැත්ත. මේක තමයි අපෙන් ගලව ගන්න බැරුව තියෙන අපිව අහුවෙලා තියෙන උගුල. අපේ සිතේ හිර වෙලා තියෙන අපි අහුවෙලා තියෙන දීර්ඝ සංසාර ගමනක් යන. ඒ දීර්ඝ සංසාර ගමන යන උල තමයි මෙන්න මේ අරමුණු රස විඳීමේ කැමැත්ත. තියෙනවා නේද අපේ හිතේ ඕක? ඉන්න බෑ නේද ඒ අරමුණක? ඒ අරමුණ අවසానයි කියලා ඉන්නේ නෑ නේද? යනවා නේද ඕක දිගේ අපි? ඕක නේද උදේ ඉඳන් රෑ වෙනකම් කරන්නේ අපි? උදේ ඉඳන් රෑ වෙනකම් කරන්නේ යමක් දැක්කාම ඇහුණාම පෙවුණාම මොකද කරන්නේ? යන්නව රෝන්දයක් රවුමක්. ලොකු රවුමක් ගහලා තමයි ආපහු එන්නේ නේ. කවුද ඒ කරන්නේ? කවුද ඒ යන්නේ? කවුද ඒ කරන්නේ? අන්න අපිව පාලනය කරන තණ්හාව. මේ තණ්හාවට අපි යටත්. මේ තණ්හාව අපි මැඩලගෙන මේ තණ්හාව අපෙන් ගැලවෙන්නේ නැහැ. මෙන්න බුදුහාමුදුරුවෝ හොයාගත්තා. ඒ තණ්හාව විසින් වහලා අර ධර්මය වහපු එක තමයි දැන් අපිට පහළ වෙන මං අර ඉස්සෙල්ලා කිව්ව සීතිවිලි. තේරුණාද? දැන් අර ධර්මය පහළ වුණු මොහොත ධර්මය කියන කොටසේ හැම අරමුණකම ධර්මය පහළ වෙනවා. හැම අරමුණකම ඒ ධර්මය වහගෙන විඳින හිත පහළ වෙනවා. එක ක්ෂණයක මේක වෙන්නේ හැම මොහොතකම. තේරුණාද? අන්න බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා පිරිසිදු ධර්මයේ හැම මොහොතම අපි ළඟ. ඒ පිරිසිදුයි කියන්නේ ඇයි? එතන තණ්හාව නැහැ ස්වභාව ධර්මයේ. ස්වභාව ධර්මෙන් අඳුන්ලා දෙන්න පහල කරන හිත, රූපේ ශබ්දේ ගන්ධේ රසේ මේ ලෝකේ අඳුන්ලා දෙන්න පහල කරන හිත බුදුහාමුදුරන්ට අවශ්‍යයි, රහතන් වහන්සේටත් අවශ්‍යයි, අපිටත් අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ ඒක දැකලා අවසන් කරලා එතන නවතිනවා, දිගින් දිගට යන්නේ නැහැ. කෙලස් නැහැ. රහතන් වහන්සේ එතනින් නවතිනවා. රහත් වුණා කියන්නේ ඔතෙන්ටයි. අපිට බෑ එතන ඉන්න. අපිට පහළ වුණාම සිතක් අඳුනගත්ත ගමන් අපි ඕක දිගේ යනවා. අන්න ඕකට තමයි නීවරණයෝ කියන්නේ උතෙන්ටයි. නීවරණ කියලා අමුතු මේ පොතේ කතන්දරේ පාඩම් කරලා වැඩක් නැහැ. ප්‍රායෝගිකව මේ උන්වහන්සේ පෙන්නලා දෙන දේවල් මේ මොහොතේ අපි ළඟ වෙන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගන්න. පොතේ ධර්මයක් නැහැ. පොත් පාඩම් කරුවට නිවන් දකින්නේ නැහැ. කටපාඩම් කරලා නිවන් දකින්නේ නැහැ. තේරුණාද? විභාග පාස් කෙරිය හැකි. නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් උන්වහන්සේ පෙන්නන කාරණා කොහොමද ප්‍රායෝගිකව අපි ළඟ වෙන්නේ? ප්‍රායෝගිකව අපි ළඟ වෙන හැටි තේරුම් අරගත්තොත් තමයි ප්‍රායෝගිකව අපිට ඒ වගේ ගැලවෙන්න පුළුවන්. එහෙනම් බුදුදහම පාඩම් කරන එකක්වත් මොකක්වත් නෙමෙයි. අපි ළඟ සිද්ධ වෙන ප්‍රායෝගික ක්‍රියාවක් තමයි මේ බුදුහාමුදුරුව පෙන්නලා තියෙන්නේ. අපි ළඟ වෙන අපේ සිතේ වෙන ප්‍රායෝගික ක්‍රියාවලිය. එහෙනම් ඒ ප්‍රායෝගික ක්‍රියාවලිය අඳුනගෙන ඒ තණ්හාව දුරු කරන එක තමයි මාර්ගය කියන්නේ, නිවන් මාර්ගය කියන්නේ. අමුතු එකක් නෙවෙයි. තේරුණාද? ඒකට තමයි මිනිසෙකුනේ අපි. ඒක මිනිසෙකුට විතරයි මේක තේරුම් ගන්න ගැලවෙන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් පිරිසිදු හිතේ හේතුඵල ධර්මයේ ස්වභාව ධර්මයෙන් වෙන හිතේ මම නැහැ. සත්වයක් නැහැ. පුජ්‍යලයක් නැහැ. ආත්මයක් නැහැ. අයිතියක් නැහැ. ලෝභ දේශ මොහ නැහැ. තේරුණාද? මමෙක් නැත්තම් සත්වයක් නැත්තම් පුජ්‍යලයක් නැත්තම් ඉපදීමක් මරණයක් ලෙඩවීමක් මහලුවීමක් ඒ අවස්ථාවේ එතන තියනවාද? අන්න උත්තරේ හොයාගත්තා. මාලිගාවෙන් එළියට බහැපු උත්තරේ හොයාගත්තා. මේ බුද්ධත්වයටපත් වෙනකොට. එහෙනම් අපි ළඟ තියෙනවා ඒ වටිනා අවස්ථාව. හැම සිතක්ම පහළ වෙන මුල් ස්වභාවය අපි ළඟ මම නොවන, මගේ නොවන, මගේ ආත්ම නොවන ස්වභාව ධර්ම හේතු නිසා අඳුන ගන්න සිත පහළ වෙනවා, මැරෙනවා. ඒ සිත මැරෙනවා. ඒ ස්වභාව ධර්මයෙන් පහළ වෙන හේතුඵල ධහම කියන සිතේ සත්‍යයක් නැහැ, පුජ්‍යලයක් නැහැ, ආත්මයක් නැහැ, ලෝභ නැහැ, ద్వේෂ නැහැ, මෝහ නැහැ. එහෙනම් උපත මරණයක් නැහැ, ජාති ජරා මරණ දුකක් නැහැ. ජාති ජරා මරණ දුක නැත්තම් මොකද්ද අපි හිතෙන්ටි කියන්නේ? නිවන. කොහෙද යන්න ඕනේ නිවන හොයන්න? කොහෙද අපි දැන් යන්න බලාපොරොත්තු වෙන්නේ නිවන හොයන්න? කොහේ හරි යන්න නේද හිතුවේ මැරිලා? මැරුණාට පස්සේ අපි හිතුවා කොහේ හරි ගිහින් මේක හොයන්න. මැරිලාද නිවන හම්බෙන්නේ? පණතියෙදිද නිවන හොයාගන්න වෙන්නේ? ජීවත් වෙනකොට නිවන හොයන්න තියෙන්නේ. තේරුණාද? අන්න ජීවත් වෙනකොටම නිවන් දැක්ක රහතන් වහන්සේලා. ජීවත් වෙන ජීවිත කාලය තුලදීම බුදු වෙනකොට නිවන් දැක්කා. ජාති ජරා මරණේ නැවැත්තුවා. අජරාමර නිවනටපත් වුණා. ඉතින් උන්වහන්සේලා ජීවත් වෙනකොට නම් නිවන් දැක්කේ. අපි මැරිලා හොයන්නද ඕක? කල්පනා කරලා බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. නේද? හැම ක්ෂණයකම අපි තුල නිවන. සතා නෑ. මම නෑ. මම නැත්තම් ඉපදෙන්න මැරෙන්න කෙනෙක් එතන නෑ. මම නැත්තම් අඬන්න තරහ වෙන්න බය වෙන්න දුක් වෙන්න කම්පා වෙන්න අටලෝ දහමට කම්පා වෙන්න අවස්ථාවක් එතන නෑ. ඉතින් අපි මේ නිවන වහනවනේ නීවරණෙන්ගෙන් හැම වෙලෙම. ඒක නිසා අපිට නිවන වැහිලා. යමෙක් හේතුඵල ධම දකිද හේ ධර්මයේ දකි යමෙක් ධර්මයේ දකිද බුදුන් දකි. ඔන්න බුදුන් දැක නිවන් දකින ආකාරය. තේරුණාද? එහෙනම් අපි කොහොමද මේ නීවරණින්ගෙන් ගැලවෙන්නේ? අපිට තියෙන ගැටලුව ඕකයි. දැන් නිවන අපි ළඟ තියෙනවා. මේ වහලා තියෙන ආවරණය අයින් කරන එකයි අපිට තියෙන එකම ගැටලුව. ඒකටයි අපි මාර්ගයක් අනුගමනය කරන්නේ. තේරුණාද? ඒකට අපි මාර්ගයක් අනුගමනය කරන්න තියෙනවා. තේරුණාද? අපි තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේ දේශනා කරා මේ හේතුඵල ධම මේ පංචස්කන්ධ ධර්මයේ මේ පිරිසිදු ධර්මයේ මේ නිවන කියන අවස්ථාව සම්මා සම්බුදුවරේ කැර කිසිම කෙනෙකුට තනිවම හොයාගන්න බෑ. ඒ නිසා සම්මා සම්බුදුරු මේ ධර්මය ජීවිත කාලයේ පුරාම එක තත්පරයක් අපතේ නොයවා මේක පෙන්වලා දෙනවා. ඒ පෙන්වලා දෙන්නේ පෙන්වලා දුන්නා මේ සාකච්ඡා අපි අහපුවාම මේ ධර්මය තේරුම් ගත්තාම විතරයි අපිට පුළුවන් මේකෙන් ගැලවෙන්න. සරියුත් මහ රහතන් වහන්සේ ධර්මය අහලා තමයි රහත් වුනේ. අපි දන්නා උපතිස්ස කුමාරයා අසජී මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා. අසජී මහ රහතන් වහන්සේ කියලා දුන්නාම තමයි ධර්මය දැනගත්තේ. ප්‍රත්‍යක්ෂ කරගත්තේ නේද? මුගලන් හාමුදුරුවෝ දැනගත්තේ එහෙමයි. එහෙනම් රහතන් වහන්සේ කෙනෙකුටවත් මේ ධර්මය අහන්න නැතුව සසරෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් අපිටත් මේ ධර්මය අහන්නේ එකටයි අපි. අපි මේ ධර්ම සාකච්ඡා කරන්නේ ඇයි? අපි මේ ධර්මය අහන්නේ ඇයි? ධර්මය අහන්නේ මේ ප්‍රායෝගික වෙන්නේ කොහොමද? මේ ආවරණය අයින් කරන්නේ කොහොමද? ඒක දැනගන්නයි මේ සාකච්ඡා කරන්නේ. තේරුණාද? බණ අහනවට නෙමෙයි නිවන් දකින්නේ. බණ අහලා මේක තේරුම් අරගෙන මේක දැනුවත් වුණාම අපි තනියම අපේ ආවරණය අයින් කරන්න ඕනේ. අන්න ඒකයි අපි අනුගමනය කරන මඟ. ඒකට දවසක් වෙන් කරගන්න දෙයක් නැහැ. ඒකට ඇඳුමක් වෙන් කරගන්න දෙයක් නැහැ. ඒකට කෑම බීම තීරණය කරන්න එපා. එදිනෙදා ඔබගේ කටයුතු කරන ගමන් ඔබගේ මනසට හැදෙන්නේ අපි කතා කරමු කොහොමද කරන්නේ. තේරුණාද? අපි මේ සාකච්ඡාව වලින් මේක පැහැදිලි කරගමු. මෙතෙක් වෙනකන් කියන ඒවා තේරුණාද? අමාරුද? අපහසු නම් කියන්න ආයෙ පැහැදිලි කරලා දෙනවා. එහෙනම් අපි දැන් දන්නවා හැම මොහොතකම දොරවල් හයෙන් සිතක් පහළ වෙන හැම මොහොතකම හේතුඵල ධම කියන වටිනා අවස්ථාව අපි ළඟ තියෙනවා. එතන මොකද වෙන්නේ? හේතු නිසා හටගත්ත. ඇයි හේතු නිසා හටගත්ත කියලා උන්වහන්සේ පෙන්වන්නේ එතන. අයිතිකාරයෙක් නැහැ. මට අයිති නෑ කියන අදහස තමයි හේතු නිසා හටගත්ත සිත කියලා පෙන්වන්නේ. හේතු නිසා හටගත්තා. තේරුණාද? හේතු නිසා හටගත්තේ. හේතු නැත්තම් හටගන්නේ නෑ. අන්ධෙක් කෙනාට ඇයි අඳුරගන්න බැරි හිත පහළ වෙන්නේ නැත්තේ ඇයි? එයාට මේ ස්පර්ශය උනාට මේ ඇහි නෑ. ඒක බාරගන්න අවස්ථාව නෑ. ප්‍රසාදේ නෑ එයාගේ ඇහි. නේද? එහෙනම් එයාට හේතු නැහැ. බිහිරි එක්කෙනාට ඇයි අඳුරගන්න සිත පහළ වෙන්නේ නැත්තේ? කනේ ප්‍රසාදේ නැහැ. ඒ නිසා එයාට අඳුරගන්න බෑ ශබ්දේ. තේරුණාද? අපිට සම්ප්‍රේතිෂාව හැදුණු වෙලාවට ගන්ධය අඳුරගන්න බෑ. ඇයි? අපේ ප්‍රසාදේ හොඳ නැහැ ඒ වෙලාවට. ප්‍රසාදේ වැහිලා. ඒ නිසා එලාවට ගන්ධය අඳුරගන්න බෑ. තේරුණාද? එහෙනම් හේතු නිසායි හිත හටගත්තේ. හේතු නිසායි අඳුනගන්න හිත හටගත්තේ. මට අයිතියක් නෑ එතකොට. මගේ අයිතිය නෑ. අන්න මගේ අයිතිය අතහරින්නයි උන්වහන්සේ හේතු නිසා හටගත්ත ඵලය කියලා පෙන්නේ. එතකොට හේතු මගේද? හේතු මමද? හේතු මමත් නෙමෙයි මගෙත් නෙමෙයි මගේ ආත්මයි කිටිම කපලා දැම්මයි ටික. එහෙනම් හේතු නිසා හටගන්න ඵලය මමද? මගේද? මගේ ආත්මද? නෑ. එහෙනම් හේතුත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්ම නෙමෙයි. ඵලයත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්ම නෙමෙයි. මෙන්න ධර්මයේ ලක්ෂණ තුනයි. වෙන ත්‍රිලක්ෂණය. මම නොවන, මගේ නොවන, මගේ ආත්ම නොවන හේතු සහ ඒ හේතු නිසා හටගන්න අඳුනගන්න සිත කියන ඵලය. හේතුත් මම නෙමෙයි, ඵලයත් මම නෙමෙයි, මගේ අයිතියක් නැහැ. නමුත් අඳුරගන්න හිතක් පහළ වෙනවා. ඒක අපි හැමෝටම පොදුයි. බෞද්ධ අබෞද්ධ හැමෝටම පොදුයි. තේරුණාද? එහෙනම් ඒ සිත හටගත් තැනම නැසෙනවා. ඒ සිතේ වේගය මම අර පෙන්නලා ඉස්සලා කියලා දුන්නු නිසා. ඒ වේගය එක මොහොතයි. ඒ මොහොතේ හේතු සහ ඵල හටගත්ත නැසුණා. හේතු සහ ඵල හටගත්ත නැසුණා. ඒ ක්ෂණය තුල, ඒ වේගය තුල, ඒ හිතේ වේගයේ යථාර්ථය උතනයි. ඊට වඩා යමක් එතන ඉතිරි වෙන්නේ නැහැ. එහෙනම් හේතුත් ඉවරයි, ඵලයත් ඉවරයි. අඳුනගත්ත විතරයි. අඳුනගත්ත සිත මැරුණා නම් බෑ නේද ඒක විවේචනය කරන්න? දිගින් දිගට යන්න බෑ නේද? අන්න අපි ඔතනයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි කොහොමද දැන් මේ යන්නේ දිගින් දිග ගමනක්? දැන් ඔය අපූර්වට යන්නේ අපි දැක්ක ගම. ඇත්තද? එහෙමද? කොහොමද? කින්ද මන්ද ඉති යනවා නේද කතාව? කොච්චරයිද කියන්න බෑ දිගට. එහෙනම් කොහොමද ඒ ටික වෙන්නේ? කොහොමද මේ විඳින සිත එන්නේ? කොහොමද මේ ආවරණය කරන සිත එන්නේ? කොහොමද මේ අරමුණු රස විඳීම එන්නේ අපිට? අන්න පෘථග්ජන භාවය තුල මේ පිරිසිදු හිත, මේ නිවන කියන හිත, මම මගේ නොවන හිත සහ හේතු සහ ඵලය කියන ස්වභාවය පහළ වෙන මොහොතෙම නැගිටිනවා අරමුණු රස විඳීමේ කැමැත්ත කියන තණ්හාව. අන්න නැගිටිනවා තණ්හාව උතන. අපි අරමුණු රස විඳලා 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 සංසාරෙම කිසිම අඩුවක් නැතුව තියෙනවා අපිට. සම්පරිපූර්ණම වෙලා තියෙනවා තණ්හාවෙන්. තේරුණාද? මොකද්ද දකින්නේ? දකින්න එක විඳින්න අපි ළඟ තියෙනවා. ගහක් දැක්කොත් ගහ විඳා, කෙනෙක් දැක්කොත් කෙනා විඳා, සතෙක් දැක්කොත් සතා විඳා, සිද්ධියක් දැක්කොත් ඒක විඳා, කෙනෙක් කිව්වොත් ඒක විඳා. ඕනෑම එකක් විඳින්න අපි ළඟ තියෙනවා විඳීමේ කැමැත්ත. එහෙනම් නානා විදිහට තණ්හාව අපි ළඟ තියෙනවා. යායන් තණ්හා, අන්න බුදුහාමුදුරුවෝ කට දුන්න වචනය. යායන් තණ්හා, යම් ආකාරයක්ද ඔබගේ හිතේ පහළ වෙන්නේ අඳුනගන්න, ඒ ආකාරයෙන් මේක විඳ ගන්න තණ්හාව ඔබ ළඟ තියෙනවා. යායන් තණ්හා කිව්වම අසංඛ්‍යයි. ගානක් මිම්මක් කියන්න බෑ. ඕනම එකක් විඳ ගන්න මෙන්න එනවා අරමුණු වෙලා. ඕනම එකක් දකින්නකොට, ඇහෙනකොට, පේනකොට, කතා කරනකොට, කෙනෙක් කියනකොට මෙන්න යනවා වෙලා. යායන් තණ්හා. ඕනෑම එකක් විඳ ගැනීමේ තණ්හාව හැම જાති මේවා අපි ළඟ තියෙන. අරමුණු රස විඳින්න. තේරුණාද? අන්න නැතිනවා මේ තණ්හාවේ එකවරම. එකවරම තණ්හාව නැතිනවා. පිටක් යන කියන්නේ නොතෙන්ටයි. ඒ තණ්හාව විසින් ඊළඟට දැන් තණ්හාව කැමති විදිහට එයා මීට කලින් දැකලා තියෙන ආකාරයට අනුව දැන් එදා දැන් කෑමක් ගැන කියනකොට, කෙනෙක් ගැන කියනකොට අන්න ටක් ගාලා රේ හවල් දවසේ හවල් ඉක්කන. ඔව් මේක මෙහෙමනි කියලා දැන් පටන් ගන්නවා වුණ නේද? දැන් පටන් ගන්නවා මෙහෙමනි කියලා. ඒ මෙහෙමයි කියන්නේ මොනවද? දැන් වෙච්ච සිද්ධිය නෙමෙයි මේ කතා කරන්නේ. අර ඉදා උනේ මෙහෙම නයි නා ඔය හරි හරි මන් දන්නවා මේක තමයි. ඉතින් දැන් යනවා දිගට. අතීත විඳලා පුරුදු හා සමාන වින්දනයක් තණ්හාව මෙතනදී aran දෙනවා. අතීත වින්ද විදියට, තරහ නම් තරහ විදියට, බය නම් බය විදියට, දුක නම් දුක විදියට, සතුටු නම් සතුටු විදියට. තේරුණාද? එදා විඳලා තණ්හාව ඉතුරු කරගත්තා. එදා විඳීමේ කැමැත්ත ඉතුරු කරගත්තා. හැමදාම කරේ ඕකනේ. හැම වෙලේම දෙහිට රෑ වෙනකම් කරන්නේත් ඕකනේ. ඒ විඳීමේ කැමැත්ත හා සමාන විඳීමේ කැමැත්තක් මේ මොහොතේ ඒ රූපයේ ශබ්දයේ එනකොට පහළ වෙනවා. යම් ආකාර රූපයක් දෙන්නේ ඒක විඳීමේ කැමැත්ත. අන්න තණ්හාව නැගිටිනවා මේ මොහොතේ. මේ අනිත්‍ය තණ්හාව. නැගිටින්නේ කොහෙද? සිතේ. බාහිර නෙමෙයි නේද? බාහිර නෙමෙයි නේද? එතකොට මේ තණ්හාව තියෙන්නේ අරමුණු පහළ වෙන මොහොතේ අර ධර්මයේ වහගෙන තණ්හාව නැගිටින. තේරුණාද? ඒ තණ්හාව විසින් හදලා දෙනවා එතන ඉඳලා විඳීමේ සිටිවිලි. රස විඳින්න සිටිවිලි හදලා දෙනවා එතන ඉඳලා තණ්හාව. පැහැදිලිද? තේරෙනවද? එතකොට මෙතන අන්න ගහ කාරක ගවයේ සන්තෝ මංගේ හදන වඩුව හොය හොයා ගියා. ආදායි මට වඩුව හම්බ වුණේ කිව්වා. අන්න අපේ වඩුව. උන්වහන්සේ නම් වඩුව හොයාගත්තා. අපේ වඩුව හැංගිලා අපි ළඟ. අල්ලගන්න බෑ දැන් අපිට. එයාල්ලන්නයි අපි දැන් මේ ඇහැ ගහගෙන ඉන්න ඕනේ. තේරුණාද? අපි ළඟත් එහෙනම් වඩුවෙක් ඉන්නව නේද? ඒ වඩුව නේද දැන් අර පංචස්කන්ධ ධර්මයේ වහගෙන නිවන කියන වටිනා අවස්ථාව වහගෙන රස විඳින අරමුණු දිගින් දිගට විඳින අරමුණු දිගින් දිගට හදලා දෙන්නේ කවුද එහෙනම්? වඩුව. අන්න බුදුහාමුදුරෝ දේශනා කරා අදයි මට වඩුව හුනේ බුද්ධත්වයට පත් වෙනකොට කිව්වා. වඩුවට දෙන්නේ ආයේ ගේ හදන්න. වඩුව ගේ හැදිවේ නැත්තම් වඩුව රස විඳින අරමුණු හැදිවේ නැත්තම් වඩුව විඳ විඳා යන අරමුණු හැදුවේ නැත්තම් මොකද එතන ඉතිරි වෙන්නේ අපි ළඟ? නිවන. පැහැදිලි නේද? තේරෙනව නේද? රස විඳින අරමුණු, විඳින අරමුණු අඳනා කියන්නේත් විඳිනවා. තරහ වෙනවා කියන්නේත් විඳිනවා. බය වෙනවා කියන්නේත් විඳිනවා. සතුට වෙනවා කියන්නේත් විඳිනවා. ආදරය කරනවා කියන්නේත් විඳිනවා. මේ විඳ විඳා දිගින් දිගට යන අරමුණ වඩුව හැදුවේ නැත්තම් ඉතිරි වෙන්නේ අර ස්වභාව ධර්මයෙන් අපිට ලැබිලා තියෙන වටිනා අවස්ථාව නිවන. වඩුව ගේ හදරින්ද නේද නිවන අපිට නැතුව ගියේ? වඩුවව නේද අපිත් පාලනය කරන්න ඕනේ? වඩුවව නේද හොයාගන්න ඕනේ එහෙනම් අපි? අන්න අපි හැරෙන්න ඕනේ. පැහැදිලිද? තේරෙනවද? එතකොට ඕනෑම අරමුණක් ඕනෑම දෙයක් වෙනකොට ඒ කල්ලාගෙන වඩුව ගේ හදනවා. ඇයි මේක ගේ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ? දැන් මේ විඳින හිතක් අපිට පහළ වුණා. තේරුණාද? දැන් විඳින හිත. දැන් මම කියනවා අඹගෙඩියක් කියලා. පේනවනේ අඹගෙඩිය. වේගෙන් මේ ක්ෂණයේ තුල හිත ඇති වෙලා නැති වෙනකොට ඔයාට අඹගෙඩිය නවතින්න පුළුවන්ද හිතේ? මැරෙන්න ඕන නේද ඒ හිත? ඒ හිත ඉතුරු නැතුව ඉවර වුණා නම් අඹගෙඩියත් එක්කම හිත ඉවර වෙනවා නේද? දැන් ඉවර වෙලා නැහැ නේද? අඹගෙඩිය තියෙනවා නේද? අන්න තණ්හාව විසින් මොකද්ද කරන්නේ? අල්ල ගන්නවා. අල්ලලා දෙනවා. උපාදාන කියන්නේ ඔන්න ඕකටයි. අල්ලලා දෙනවා, පවත්වලා දෙනවා, නවත්තලා දෙනවා. අඹගෙඩියත් එක්ක සිත මැරුණා, ඒක වැහැව්වා. ස්වභාව ධර්මයෙන් සිත මැරුණා. ඒක රවත්තන්න බෑ වේගය තුල. අර ක්ෂණයේ තුල ඒක නැති වෙන්නේ නැහැ. පහළ වුණා මං අඹගෙඩිය කියනකොටම ශබ්දයේ වැදුනා අඹගෙඩිය කියන රූපය උගලන් හිතේ පහළ වුණා, ඒ සිත මැරුණා. අන්න පංචස්කන්ධ ධර්මය. අන්න හේතුඵල ධර්ම. එහෙමනම් අඹගෙඩිය කියලා හිතක් ඉතුරු වෙන්නේත් නැහැ. අඹගෙඩිය කියන රූපය උගලන්ට ඉතුරු වෙන්නත් බෑ. ඉතින් නමුත් දැන් අඹගෙඩිය පැවතිලා නේද අපි ළඟ? අන්න අර සිත මැරුණා. ස්වභාවයෙන් මේක නැති වෙලා යනවා, නිරුද්ධ වෙලා යනවා. තණ්හාව මවනවා දැන් විඳින සිතක්. අඹගෙඩිය විඳින සිත මැව්වා. ඒ විඳින සිතේ අඹගෙඩිය පවතිනවා. ඒ පවතින අඹගෙඩියක් පෙන්නනවා. පවතින රූපයක් පෙන්නනවා, චිත්ත රූපයක්. පවතින චිත්ත රූපයක් පෙන්වන එකට තමයි උපාදාන කියන්නේ. අල්ල ගන්නවා කියන්නේ තණ්හාව කරන්නේ ඔන්න ඕකයි. තණ්හාව කියන්නේ මොකද? හැම වෙලේම අල්ල ගන්නවා. හිතේ හට ගන්න රූපය නැති වෙලා යනවා, නැති වෙලා ගියාට ඒහා සමාන රූපයක් මවලා අල්ලලා දෙනවා තණ්හාව. අර මං අඹගෙඩිය කියනකොට හිතේ හටගත්ත පිරිසිදු ධර්මයේ අඹගෙඩිය නෙමෙයි ඔය. ඒ අඹගෙඩිය නෑ. ඇයි ඒ අඹගෙඩිය නැත්තේ? ඒක හටගත්ත තැනම නැතුන අපිට නවත්තන්න බෑ ඒක. ඒක තණ්හාවට බෑ ඒක අල්ලගන්න. ඉතින් ඒ අඹගෙඩිය හටගත්ත නැසුණා. මීට කලින් දැකලා පුරුදු අඹ ගෙඩියක් තණ්හාව විසින් මවලා පෙන්නනවා හිතේ අපිට. දැන් අපි අරමුණු රස විඳ විඳ යන්නේ හැබෑවටම කිව්වා අඹ ගෙඩියද තණ්හාව මවන අඹ ගෙඩියත් එක්කද? ඔය අඹ ගත්තේ හවල් මාකට් එකෙන් ඔය જાතිය මෙන්න මෙහෙමයි ඕක හරි රස වර්ගයක් සුවඳයි දැන් යනවා තණ්හාවෙන් විඳ විඳ කොයි අඹ ගෙඩියද? තණ්හාව මවන අඹ ගෙඩිය. මහණෙනි ඔබ මායා ලෝකෙක අතරමං වෙලා මවන්නේ මායා ලෝක. මහණෙනි ඔබ මම්මුලා වෙලා ඔබ මායා ලෝකෙක අතරමං වෙලා මහණෙනි. ඇයි අපි හැම වෙලේම දැන් මේ සිතේ සිටිවිල්ල කල්ලාගෙන ඉන්නේ මේ තණ්හාව මවන සිටිවිල්ලක? මායා ලෝකෙ. අපිට ඇත්ත ඒකනේ. අපිට මේ නිවන කියන පංචස්කන්ධ ධර්මයේ හේතුඵල ධම දැත්ත තණ්හාව මවන විඳින එක දැත්ත. ඇත්ත හින්දා නේනම් ඒක අල්ලගෙන හඳන්නේ. ඇත්ත හින්දා නේනම් ඒක අල්ලගෙන තරහ වෙන්නේ. ඇත්ත හින්දා නේනම් අසහනෙටපත් වෙන්නේ හැමදාම කල්පනා කර කර අයියෝ බලන්නකෝ අනේ මෙහෙමයි යන්නේ හරිමයි යන්නේ කීක තැවෙන්නේ කොතනද? තණ්හාව මවන මායාව ඇත්ත වෙලා නේද? ඔන්න පෘථග්ජන ස්වභාවයේ තුල තණ්හාව මවන මායා ලෝකේ ඇත්ත වෙලා. අන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේලා සත්‍යයක් දේශනා කරන්නේ. අපිට සත්‍ය මායා ලෝකේ. උන්වහන්සේලාට ඒක මායා ලෝකයක්. උන්වහන්සේලාට සත්‍ය ආර හේතුඵල ධම. උන්වහන්සේලා සත්‍යයේ වැඩ ඉන්නවා. අපි මායා ලෝකේ ඇත්තයි කියලා ඒක දිගේ යනවා. දැන් තේරෙනවා නේද අපි ඉන්න තැන? මේ මායා ලෝකේ විතරයි මේ තණ්හාව හදන ලෝකේ විතරයි මම කියන මුලාව හටගන්නේ. හේතුඵල ධර්මේ මම නැහැ. යථාර්ථයේ මම නැහැ. පංචස්කන්ධ ධර්මයේ මම නැහැ. තණ්හාව මවන විඳින සිටේ අන්න මට මතකයි මම කෑව ඔය අඹ වල හැටි මෙහෙමයි. ඔය අඹ රසය මෙහෙමයි. මම උන්නයිදා මම ගියා හවල් දිහා. දැන් අතීතයත් එක්ක මේ තණ්හාව මවන උපාදාන ලෝකයේ තුල අල්ලගත්ත ලෝකයේ තුල මායා ලෝකයේ තුල අන්න මම කියන මුලාව හටගන්න. මම කියන මුලාව. මම කියන එකට තමයි මෝහය කියන්නේ. මෝහය කියන්නේ මුලාව රැවටීම. ඒකට තමයි මම කියලා බුදුහාමුදුරුවෝ. මෝහය කියන්නේ වෙන එකක් නෙමෙයි රැවටීම. මොකද මෙතන වෙච්ච රැවටීම මේ මායා ලෝකයක් හදලා දෙනකොට ඒක ඇත්තයි කියලා මම කියලා පිළිගත්තා. මායා ලෝකේ ඇත්තයි කියලා පිළිගත්තා. ඒ පිළිගත්ත මායා ලෝකේ මමයි මගේයි මගේ ආත්මයි කියලා බාරගත්තා. අන්න සක්කාය දෘෂ්ටිය. දැන් මේ කොහාටද මම කියන්නේ? ඒ අරමුණට විතරයි ඒ මම. ඒ සිටිවිල්ලට විතරයි මම. ඒ විඳින හිතට විතරයි ඒ මම. ඊළඟට තවත් විඳින සිතක් එනවා පංචස්කන්ධ ධර්මයේ වහගෙන ඊළඟට විඳිනවා හිතක්. ඒ හිතත් එතකොට අලුතෙන් මමෙක්, තව මමෙක්, වෙන මමෙක්. අර මම මැරුණා. එහෙනම් අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට විඳින මම ඉපදෙනවා මැරෙනවා. මම කියන මුලාව හට ගන්නවා මැරෙනවා. මම කියන මුලාව හට ගන්නවා මැරෙනවා. මෙන්න මේකට තමයි පුනර්භවය කියන්නේ. පංචස්කන්ධ ධර්මයේ කියන නිවන වහගෙන අපි පුනර්භවයකට අහු වෙලා ඉපදෙන මැරෙන සංසාර ගමනකට අහු වෙලා. තේරුණාද? මෙන්න තේරුම් ගන්න ඕන තැන අපි. නිවන් දකින්න නම් මෙන්න මේ ගැඹුරු තැන තේරුම් ගන්න ඕනේ අපි. කොතනද කොයි වෙලේද මේ දෙක වෙන්නේ? මේ මොහොතක් පාසා නිවන් දකින්න පුළුවන්. මොහොතක් පාසා සංසාර ගමන යන්නත් පුළුවන්. අපි තෝරාගෙන තියෙන සංසාර ගමන යන්න නේද? බලන්නකෝ ඉතින්. මේක නේද සම්මා සම්බුදු ගැඹුරු ධර්මයක් අපිට පෙන්වලා දෙන්නේ. බුදුවරු පහළ වෙයිද? අනේ මට මල්වට්ටියක් ගෙනත් ගාතාවක් කියලා වඳින්න. ඕවා කියන්නේ බුදුවරු පහළ වෙන්නේ. නෑ බුදුරු පහළ වෙන්නේ මෙන්න මේ නොපෙනෙන ගැඹුරු ධර්මය තේරුම් අරන් මේකෙන් පුනර්භවයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා දැන්. ඒ සඳහායි උන්වහන්සේලා වෙහෙසුනේ. කුසිනාරාවට වඩින අවසාන මොහොතේ පිරිනිවන් මංචකයට වෙලත් ඉඳලා කිව්වේ මොකද්ද? වය ධම්මා සංඛාරා. අල්ල ගන්න එපා කිසිවක්. ඔය හට ගන්න සංස්කාරය මැරෙනවා ඉවරයි ක්ෂණයයි. ක්ෂණයක් තුල පවතින්නේ නැහැ. නොපවතින සංස්කාරයක් බව බලන්න කොහොම හරි. දැන් අපි කරන්නේ නොපවතින සංස්කාරද අපි මේ අල්ලගෙන විඳ විඳා යන සංස්කාරද අපිට තියෙන්නේ. ඒ විඳින තැන විඳීම තමයි මම. වෙන මමෙක් නෑ උතන. උතන සත්වෙක් ඉපදෙන්නේ නෑ. උතන ආත්මයක් හටගන්නේ නෑ. රැවටෙනවා මම කියලා. ඒ අරමුණට රැවටෙනවා මම කියලා එකයි මෝහය කියලා කියන්නේ. මුලාව. හටගත්ත තණ්හාව මවන පංච උපාදානස්කන්ධ සිත. තණ්හාව මවන උපාදාන කර අල්ලගත්ත හිත තමයි මේ පහළ වුණේ මේ මොහොතේ. තණ්හාවේ. ඒකේ සත්වෙක් නැහැ. නමුත් තණ්හාව විසින් මේ කරනකොට පවත්වලා අල්ලලා පෙන්නනකොට රැවටීමක් හටගත්තා මම කියලා. මුලාවක් හටගත්තා මම කියලා. වෙන කොහෙවත් මම නැහැ. තද නිින්ද ගියාමකෝ මම. ඇයි මම නැත්තේ මොකද තද නිින්දෙදි? මේ පංචස්කන්ධ හිතත් නැහැ, උපාදාන හිතත් නැහැ. තණ්හාව අල්ලගන්න නීවරණ ධර්ම හිතත් නැහැ. දෙකම නැහැ. ඇයි නිින්ද ගියාම ඉන්ද්‍රිය පහෙන් දොරවල් නැහැ, වහිලානේ. එතකොට සිත් පහළ වෙන්නේ නැහැ. එහෙනම් සිත පහළ වෙන්න ඕන තණ්හාවෙන් මේක වහන්න. සිත් පහළ නොවන වෙලාවක තණ්හාවට වහන්න බෑ. තණ්හාවට මායා ලෝකයක් මවන්න බෑ. හැම වෙලේම තණ්හාව මායා ලෝකයක් මවන්නේ සිත පහළ වෙන මොහොතෙමයි. ඒකයි ආවරණය කරන්නේ. වෙන ආවරණය කරන්න දෙයක් නැහැ. තණ්හාවට වහගන්න, තණ්හාවට ආවරණය කරන්න, තණ්හාවට මායා ලෝකයක් මවන්න වෙන වෙලාවක බෑ. තේරුණාද? සිතක් පහළ වෙන මොහොතෙමයි අර සත්‍ය ධර්මයේ වහගෙන තණ්හාවෙන් ආවරණය කරන්නේ. උපාදාන හිත පහළ වෙන. එහෙනම් තදනින්දෙදි හිත පහළ වෙන්නේත් නෑ, දොරවල් වැහිලා හේතුඵල ධහමත් නෑ. හේතුඵල ධහම පහළ වෙන්නේ නැත්තම් තණ්හාවට වහගන්නත් බෑ. එහෙනම් ඒ වෙලාවට මම නෑ. මම කියලා ආත්මයක් තියෙනවා නම් වෙලාවකට ඉඳයි වෙලාවකට නැතුව යන්නයි පුළුවන්ද? බෑ නේද? අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට අපි රැවටෙනවා මම කියලා. මේ රැවටීමට හේතුව තණ්හාව. මේ රැවටීමට හේතුව තණ්හාව. ඒකයි බුදුහාඳුරෝ දේශනා කරේ වඩුවව නැතිකරන්න. දැන් මේ මම ඉපදෙන මැරෙන ගේමේ හදන්නේ. එහෙනම් අරමුණෙන් අරමුණට පුනර්භවය කියන්නේ භව චක්‍රය කියන්නේ මොකද්ද? මම ඉපදෙන මැරෙන ගේ. මම ඉපදෙන මැරෙන ගේ මගේ ලෝකයනේ. කවුද මේක හදන්නේ? තණ්හාව. වෙන කොහෙවත් මම නැහැ. වෙන කොයි වෙලේකවත් මම නැහැ. හිත පහළ වෙන මොහොතේ, මේ රැවටෙන මොහොතේ විතරයි, ඒ සිතේ විතරයි මම ඉන්නේ. ශරීරේ කොහෙවත් මම නැහැ. මේ රූපේ කොහෙවත් මම නැහැ. මම කියන මුලාව හටගන්නේ, මම කියන හැඟීම ඉන්නේ අපිට, ඒක හැඟීමක්. ඕගලකට තරහා යනකොට ඒක හැඟීමක්. ඔබලගේ හිතට දැනෙනවා නේද තරහ කියන හැඟීම? අන්න ඒක තමයි මම කියන්නේ. ඔබලන්ට දුක හිතෙනකොට දුක කියන හැඟීමක් එනවා, වේදනාවක් එනවා නේද හිතට? අන්න ඒක තමයි මම. බය එනකොට ඒක දැනෙන්නේ හිතට නේද? අන්න ඒ හැඟීම තමයි මම. සතුටක් එනකොට දැනෙන්නේ කොහාටද? හිතට. අන්න මම. අන්න ඒකටයි මම කියන්නේ. තේරුණාද? අන්න මම. ආදරයක් එනවා හිතට. ඒක දැනෙන්නේ හිතට නේ, ඇඟට එහෙම කොහෙවත් ආදරේ දැනෙන්නේ නැහැ නේද? හිතට නේද දැනෙන්නේ? තරහ දැනෙන්නේ හිතට නේද? බය දැනෙන්නේ හිතට නේද? වේදනාව වෙන්නේ හිතට නේද? අසහනේ තියෙන්නේ හිතට නේද? අන්න අරමුණෙන් අරමුණට පහළ වෙන විඳීම තමයි මම. වෙන මමෙක් නැහැ. ඔය විඳීම තමයි අපි මුලාවෙන් රැවටීමෙන් මම කියලා බාර අරගෙන තියෙන්නේ. තේරුණාද? එහෙනම් ඒ මම කියන මුලාව තමයි හටගන්නේ නැසෙන්නේ. මෙන්න මම ඉපදෙන ගේ තණ්හාව වඩුව හදපු. වඩුවට තව දුරටත් අවස්ථාව දෙනවද? වඩුව වල්ල ගන්නවද? වඩුව වල්ල ගන්න මයි ඕනේ නේද? වෙන කිසිම ක්‍රමයක් නැහැ නිවන් දකින්න. තේරුණාද? වෙන මොනම ක්‍රමයක්වත් නැහැ නිවන් දකින්න. බුදුහාමුදුරුව වෙන ක්‍රමවිදි දීලා නැහැ. ඔබ තුලට හැරෙන්න ඒහි පස්සිකෝ. ඇයි හැරෙන්න කියන්නේ? වඩුව හටගන්නේ මනසේ. වඩුව නැගිටින්නේ මනසේ. එතකොට මනසේ පහළ වෙන වඩුවව වෙන කොහෙන්වත් අල්ලන්න බෑ. වෙන විදිහකට අල්ලන්න බෑ. හිතටම හැරෙන්න ඕනේ. තමා තුලටම හැරෙන්න ඒහි පස්සිකෝ. තමා තුලට හැරෙන්න. තේරෙනවද මං කියන එක? පැහැදිලිද? අලුතෙන් මහපුව ආහනායටත් පැහැදිලිද? අලුතෙන් මහනායත් ඉන්නවා පැහැදිලිද? අපැහැදිලි නම් කියන්න, පැහැදිලි කරන්න ඕන තරම්. අපැහැදිලි තැනක් තියෙනවා නම් කියන්න. එහෙනම් අපිට ඇහැට පේනවා කියන්නේ මොකද්ද? සිතක් පහළ වෙනවා. ඇහැට පේනකොටම අපි දැනගන්න ඕනේ ඇයි බාහිර ලෝකේ දකින්නවා විතරක් නෙමෙයි මේ මොහොතේ සිතක් පහළ වෙනවා. එහෙනම් අපි හැරෙන්න ඕන පේන ලෝකෙට නෙමෙයි නොපෙනෙන සිතට හැරෙන්න. අන්නේ ඒ පැත්තට හැරෙන්න. මේකයි එහිපසිකෝ කියන්නේ. තමා තුලට හැරෙන්න කියන්නේ මෙන්න මේකයි. ඇහැට ගැටෙනකොට අපි මෙතෙක් කල් කරේ ඒක මොකක්ද අනේ? ඒක කොහොමද අනේ? ඒක මෙහෙමයි නේද? අර පේන එක ගැන නේද කතා කරේ? අන්න දැන් අපි පොඩි වෙනසක් වෙන්න ඕනේ. අපි පොඩි පරිවර්තනයක් වෙන්න ඕනේ මේ සසර ගමන නිමා කරගන්න නිසා. තේරුණාද? අන්න දකින්නකොටම තේරුම් ගන්න මේ හිත පහළ වුණා. අනේ හැරෙන්නේ හිත දිහාට. හිතක් බව තේරුම් ගන්න. ඇහෙනකොටම තේරුම් ගන්න අන්න හිත පහළ වුණා. ගඳ සුවඳක් දැනෙනකොටම තේරුම් ගන්න හිතක් පහළ වුණා. දිවට රසයක් දැනෙනකොටම තේරුම් ගන්න අන්න හිතක් පහළ වුණා. ශරීරයට යම් ස්පර්ශයක් දැනෙනකොටම තේරුම් ගන්න අන්න හිතක් පහළ වුණා. මතක් වෙනකොටම යමක් අන්න හිතක් පහළ වුණා. මෙන්න හිතක් පහළ වෙනවා කියන තැන ඉස්සලා තේරුම් ගන්න. ඔක පුරුදු කරන්න. ඔක හැමදාම ජීවිතේ පුරුදු කරන්න. වැඩ කරන්න, ගමන් යන්න, එදිනදා කටයුතු කරන්න, ගෙදර දොරේ වැඩ කරන්න, රැකී රක්ෂාවල් කරන්න, ඕන එකක් කරන්න. කරන කරන මොහොතක් ගානෙම මේ දොරවල් හයට යමක් ගැටෙනකොටම හිතක් පහළ වුණා. මෙන්න මේ පළවෙනි පියවර අනුගමනය කරන්න. මේ හිත පහළ වෙනවනේ. මේ පේන්නේ හිත පහළ වෙන ඉඳනනේ. මේ ඇහෙන්නේ හිත පහළ වෙන ඉඳනනේ. මේ මතක් වෙන්නේ හිත පහළ වෙන යනකනේ. මේ දුක ආවේ හිතක් නිසානේ. මේ තරහ එන්නේ හිතක් නිසානේ. මේ මතක් වෙන්නේ හිතක් නිසානේ. හැම වෙලේම තේරුම් ගන්න මේ හිතක් පහළ වෙනවා කියලා. දැන් අපි මෙච්චර කල් අරක දකින්නවා කියලා හිතුවා හිත කියලා හිතුවේ නෑනේ. අන්න ශබ්දයක් ආරෙන් ඇහෙනවා ඒක හිතක් කියලා හිතුවේ නෑනේ. දැන් අපි අන්නේ ඒ ටික හිතන්න. මෙන්න සිතක් පහළ වුණා. මේ සිත පහළ වුණේ කොහොමද? හේතු නිසා. තේරුණාද? මේ හිත පහළ වෙන්නේ අපිට ඕනෑවට කරපු එකක් නෙමෙයිනේ. අපි විසින් කරන එකක් නෙමෙයිනේ. හේතු නිසා හිත පහළ වුණා. ස්වභාව ධර්මයේ හේතු නිසා. අපිට අයිති හේතු එහෙම නෙමෙයි. ස්වභාව ධර්මයේ හේතු නිසා. හේතු නිසා මේ සිත පහළ වුණා. එහෙනම් ඒ ක්ෂණයේ ඒ සිතට මොකද වෙන්න ඕනේ? ඒ සිත ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා. අන්න ඕකයි ඔයගොල්ලන්ට කරන්න තියෙන දේ මුලින්ම. දකින්නකොටම හිතක් පහළ වෙනවා. ඇහෙනකොටම හිතක් පහළ වෙනවා. මතක් වෙනකොටම අන්න හිතක් පහළ වෙනවා. ඒ හිත හේතු නිසායි පහළ වෙන්නේ. හේතු නිසායි කියලා පෙන්වන්නේ ඇයි? මගේ අයිතියක් නැහැ. මාව කපලා දාන්නයි ඒ කියන්නේ. මගේ අයිතිය අතහරින්නයි අපි හේතු නිසා කියලා පෙන්වන්නේ. නැත්තම් ඔක මට පේනවා, මට ඇහෙනවා, මට දැනෙනවා, මට මතක් වෙනවා කියලා මමෙත් දාලානේ අපි ඔකට කතා කරන්නේ නේද? අපි මෙච්චර කල් හිටියේ මමයි බලන්නේ. මටයි ඇහෙන්නේ. මටයි මතක් වෙන්නේ. නෑ, මම හින්දා නෙමෙයි මේ පේන්නේ ඇහෙන්නේ දකින්නේ. හේතු නිසා. හේතු නිසයි මේ සිත අඳුරගත්ත සිත පහළ වුණේ. ඒ සිත ඉතුරු නැතුවම ඉවර වෙලා යනවා. ටිකක් එහෙම ඉතුරු කරලා මැරෙන්නේ නැහැ ඒ හිත. අර වේගය තුල පවතින්නේ නැහැ. සබ්බන්ත නිරෝධ ධම්මා. අන්න සබ්බන්ත නිය පහළ වෙනවද මේ හිතක් පහළ වෙන මොහොතේ ඉතුරු නැතුව ඉවර වෙලා යනවා. ඉතුරු නැතුව ඉවර වෙලා යනවා නම් අපිට ඒකේ මොනවද ඉතුරු කරගන්න තියෙන වින්දනය? විඳින්න පුළුවන් ද නැති වෙලා යන දෙයක් අපිට? බෑ නේද? ඉතුරු නැතුව නැති වෙලා යනවා නම් ඒක ගැන විවේචනය කරන්න බෑ. ඒක ගැන කතා කරන්න දෙයක් නෑ. ඉවරයි. නේද? අනේ ඉවරයි කියලා පෙන්වන්න. ඉතුරු නැතුව ඒ සිත මැරිලා යනවා. එහෙම පෙන්නනවා නම් විඳින හිතක් පහළ වෙන්නේ නැහැ ඒ වෙලාවට. ඒ වෙලාවට විඳින හිතක් පහළ වෙන්නේ නැහැ. මැරෙනවා ඒ සිත. නවත්තන්න එතනින්. විඳින්න දෙන්න එපා. ඒක අල්ලගෙන විඳින්න යන්න දෙන්න එපා. තේරුණාද? අන්න ඉවරයි කියලා පෙන්නනවා නම් වඩුවට බෑ නැකිටින්න. වඩුව නැකිටේ ඉවර වුණු බව අපි නොදන්න හින්දා. අපි දැනගෙන උන්නේ නෑ හේතු නිසා හටගන්නවා මට අයිති නෑ. ඒ අඳුනගත්ත සිත ඵලයේ ඒක මැරෙනවා එතන ඉතුරු නැතුව නිරෝධ වෙලා යනවා කියලා ඔය ධර්මය අපි දැනගෙන හිටියේ. අපි දැනගෙන හිටියේ නෑ මේ ධර්මය. මොකද ධර්මය? මම නොවන ධර්මයක්, මගේ නොවන ධර්මයක්, හේතු නිසා හටගත්ත සිත. එහෙනම් හේතුවලත් මම නෑ, සිතෙත් ඵලයක් මම නෑ. එහෙනම් මම නොවන ක්‍රියාවලියක් නිසා, හේතු නිසා හිත හටගත්ත, ඒ හිත ඉතුරු නැතුවම ඉවරයි. මෙන්න මේක තමයි උන්වහන්සේ සොයපු ධර්මය, දේශනා කරපු ධර්මය, උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණු ධර්මය. උන්වහන්සේ ජීවත් වුණේ ඔතන. උන්වහන්සේ ජීවත් වුණේ නිවනේ. රහතන් වහන්සේ රහත් වුණු මොහොතේ ඉඳලා ජීවත් වෙන්නේ නිවනේ. පහළ වෙනවා සිත. කොයි සිතද? අඳුන ගන්න සිත පහළ වෙනවා. හේතුඵල ධම කියන සිත උන්වහන්සේලාට පහළ වෙනවා. එතනින් එහාට වඩුව නැකිටලා විඳින හිත් පහළ වෙන්නේ නැහැ. විඳින හිත් පහළ වෙන්නේ නැත්නම් උන්වහන්සේලට තරහ යනවාද, බය හිතෙනවාද, දුක හිතෙනවාද, අඬනවාද, වේදනාවද, සතුට වෙනවාද, කලබල වෙනවාද, අසහනයටපත් වෙනවාද උන්වහන්සේලා? උන්වහන්සේලාට අටලෝ ධමක් නැහැ. උන්වහන්සේලාට අටලෝ ධමක් නැහැ. ඇයි අටලෝ ධමක් නැත්තේ? විඳින හිතක් නැහැ. විඳින්න නම් තණ්හාව මායා ලෝකයක් මවලා දෙන්න ඕනේ. විඳින්න නම් විඳින්නයෙන්න ඕනේ උතෙන්ට. මම කියන මුලාව හට ගන්න ඕනේ. උන්වහන්සේලාට මමත් නැහැ, විඳීමත් නැහැ, කෙලෙසුත් නැහැ. පිරිසිදු පංචස්කන්ධ ධර්මයේ හේතුඵල ධමයේ නිවනේ වැඩ ඉන්නවා උන්වහන්සේලා. මුළු ජීවිත කාලෙම උන්වහන්සේලා නිවනේ ඉන්නවා. අටලෝ ධමක් නැහැ ඉතින්ට. දැන් තේරෙනව නේද අපි වැරද්ද? අන්න අපි දැනගෙන හිටියේ නැහැ පංචස්කන්ධ ධර්මයේ නැත්තම් හේතුඵල ධම දැනගෙන හිටියේ නැහැ. හේතුඵල ධම දැනගෙන හිටියේ නැති නිසා අපි දන්නේ නැහැ හේතු නිසා හටගත්ත සිතක් මට අයිති නැහැ, මම නැ, මගේ නෙමෙයි. ඒ හිත එතන මිතුරු නැතුව මේ වේගය තුල පවතින්නේ නැහැ හිත. එහෙනම් හිතේ වේගය අපිට තේරුම් ගන්න අමාරුයි, ප්‍රඥාවෙන්මයි දකින්න ඕනේ. අපි දකිනවා කවදා හරි මේක ප්‍රඥාව ඇති කරගත්ත මොහොතේ. වේගයෙන් මේ හිත නැසෙනවා. මේ වේගය කියන එක හිතේ හැමෝගෙම හිතේ එකම වේගයයි තියෙන්නේ. එක එක මොහතක හිතාට ගන්නවා නැසෙනවා. ඒකයි මම කිව්වේ මෙහෙම රවුමක් කරකවනකොට ඔළුව හැම එකම දැකලා ඉවරයි. දැකලා හිත මැරිලා හිත මැරිලා හිත මැරිලා. දකින්නේ හිතකින් අර්ග දකින්නේ ඊළඟ එක දකින්නේ ඊළඟ දකින්නේ හිතකින්. එහෙනම් ඒ වේගයෙන්ම කලින් හිත මැරිලා කලින් හිත මැරිලා කලින් හිත මැරිලා. එකවරකට එක හිතයි අපිට පහළ වෙන්නේ. හිත දෙකක් එකට පහළ වෙන්නේ නැහැ. එක හිතක් හට ගන්නවා මැරෙනවා, ඊළඟ හිත හට ගන්නවා මැරෙනවා. එක හිතක් මැරෙනවා ඊළඟට ආයෙ පහළ වෙනවා. එක හිතයි එකවරකට. තේරුණාද? එහෙනම් අපි දැනගෙන හිටියේ නැති ධර්මය අපි දැන් මෙතෙන්ට දෙනවා හිතට. එහෙනම් දකින්නකොටම තේරුම් ගන්නවා මේක හිතක්. මේ හිත හේතු නිසා හටගත්තා, හටගත් මොහොතෙම නැසෙනවා. දැන් ඉතින් විඳින කතාවක් හිතන්න නැහැ. නේද? එහෙනම් තණ්හාවට අවස්ථාවක් දෙන්නේ නැහැ අපි. නෑ විඳින්න නෑ ඒක ඉවරයි හිත. හිත ඉවරයි. එහෙනම් තණ්හාවට නැකිටින්න දෙන්නේ නැහැ. එහෙනම් වඩුවට නැකිටින්න දෙන්නේ නැහැ. එහෙනම් කාමච්ඡන්ද නීවරණේ වැහෙන්නේ නැහැ ධර්මය. එහෙනම් නිවන් මාන ආවරණ නැහැ ඉතින් එහාට අපිට. තේරුණාද? අන්න. අන්න මේක තමයි අපි අනුගමනය කරන්න ඕනේ මග. මේක වාඩි වෙලා කරන එකක් නෙමෙයි. එදිනෙදා වැඩ කටයුතු කරන ගමන් හිතක් පහළ වෙන බව බලන්න, ඒක ඉවර වෙන බව බලන්න. මේක වාඩි වෙලා කරන්න දෙයක් නැහැ. රැකියාවට යන්න, වාහනේ යන්න, එදිනෙදා වැඩ කටයුතු කරන්න, ගෙදර දොරේ වැඩ කරන්න, පිඟන් කෝප්ප සෝදන්න, කෑම පිළියෙල කරන්න, රෙදි සෝදන්න, යන්න, ඇවිදින්න, නාන්න, ඒ කරන ගමන් මේක හිත, මේ හිත මෙතනම ඉවර වෙනවා. මේ හේතු නිසා හටගත්ත සිත මෙතනම ඉවරයි. එහෙනම් සිත පහළ වෙන බව තේරුම් ගන්න, ඒක හේතු නිසා හටගත් සිත ඉවරයි කියලා බලන්න. මෙන්න මේක තමයි අපි නිරන්තරයෙන්ම කරන්නේ. මේක එක සැරයක් කෙරුවට ඇද්ද? නැහැ. ආයෙත් මේ දොරවල්යින් එකක් හිතක් එනවා. ඒනකොටත් අපි මේ ඇත්ත දෙන්න ඕනේ. ආයෙත් දොරවල්යින් එකකින් සිතක් එනවා. එතකොටත් මේ ඇත්ත පෙන්වන්න ඕනේ. එහෙනම් හිත පහළ වෙන මොහොතක් ගානෙම අපි ඇත්ත පෙන්නනවා තව සිතකින් එක කියන්නේ. තව අපේ සිතම කියනවා, සිතෙන්මයි මේක කියන්නේ. සිතම කියනවා නෑ, එතන හටගත් සිත නැසෙනවා. හේතු නිසා හටගත්ත ඒ සිත නැසෙනවා. අන සිතම කියනවා මේ විඳින්න දෙන්නේ නැතුව පාලනය කරනවා. හිත විසින් පාලනය කරනවා. සචිත්ත පරියෝදපන. සිත විසින් දමණය කරගන්නවා. දැන් මේක දමණය කරන්න වෙන විදියක් නෑ. මොකද සත්වයේ නෙමෙයිනේ මෙතන. මම නෙමෙයිනේ මෙතන. මම කියලා රැවටීමක් මිසක් සත්වයක් නැහැනේ මෙතන. කවුද එතකොට මේ කෙලෙස් පාලනය කරන්න ඉන්නේ? කෙලෙස් පාලනය කරන්න පුජ්‍යලයක් නැහැ. මම කියන රැවටීම, මම කියන මුලාව මිසක් මම කියලා කෙනෙක් මෙතන නැහැනේ. නේද? පැහැදිලි නේද? ඒකම තමයි. එතකොට කවුද නම් මේ තණ්හාව වඩුවව පාලනය කරන්න ඉන්නේ? කවුද? සිතමයි. කෙනෙක් පාලනය කරන්න බෑ. කෙනෙක් නෑ. කෙනා කියන්නේ රැවටීමක්. රැවටීමකට බෑනේ තණ්හාව පාලනය කරන්න. ඇත්තක් වෙන්න ඕනේ. ඇත්තෙන්නේ මේක කරන්න ඕනේ. අපි සත්‍යෙන්නේ මේ ගමන යන්න ඕනේ. මුලාවෙන් ගමන ගියාට වැඩක් වෙන්නේ නෑනේ. මුලාවෙන් ගියේ සංසාර ගමනනේ. නේද? මෙච්චර කල් අපි මම කියන මුලාව ඇත්තයි කියලා නිබාරගත්තේ. ඒකෙන් කිව්වේ මෝහන්ධකාරයෙන් ඔබ වැහිලා. ඔබ මායා ලෝකයකට අහු වෙලා. ඔබ මායා ලෝකේ මම් මුලා වෙලා කිව්ව නේද බුදුහාමුදුරුවෝ? ඉතින් මායා ලෝකයක් නෙමෙයිද හටගත් සිට නැසෙනවා. අපි මේ මවාගෙන ලෝකෙක යනවා. ඕකේ ආඬනවා, ඕකේ තරහ වෙනවා, ඕකේ ආඩම්බර වෙනවා, ඕකේ ඊර්ෂ්‍යා කරනවා. කොහෙද ඔය ඔක්කොම තියෙන්නේ? හැබෑ ලෝකේ නෙමෙයි අර මායා ලෝකේ. පැහැදිලි නේද? තේරෙනවා නේද? එහෙනම් අපි සිතමයි සිත දමණය කරන්නේ. සචිත්ත පරියෝදපන. සිත විසින් දමණය කරනවා. සිත විසින් දමණය කරන්නේ කොහොමද කියලා දැනගන්න තමයි ධර්ම සාකච්ඡා අවශ්‍ය. එතකොට දමණය කරන්නේ ඔබගේ සිතම දමණය කරනවා. නේද? ඔබගේම සිත දමණය කරනවා. ඔබගේම සිත විසින් ඔබගේ සිත දමණය කරන්න කොහොමද කියලා තේරුම් ගන්න තමයි සාකච්ඡා අවශ්‍ය. ඒක දැනගන්නයි සාකච්ඡා කරන්නේ. ඒක දැනගත්තාම තේරුම් ගත්තාම ඔබ ආරම්භ කරනවා ඔබේ සිත දමණය කරන්න. සිතම සිත දමණය කර. තේරුණාද? එතකොට දැන් අපි මේ වෙලාවට උන අපි පළවෙනි සිතක් අපිට තේරුම් ගත්තා. දැන් හිත පහළ වුණා. ආ ඔය පේන්නේ හිතක්නේ. ඔය බාහිර ලෝකේ දැක්කට මේ සිත පහළ වුණා. අන්න සිත කිව්වා. ඊට පස්සේ ඊළඟට සිත කියන ඕක හේතු නිසා හටගත්ත ඕක ඉවරයි. දැන් විඳේ නෑ නේද එතන අපි? දැක්ක දේ විඳේ නෑ නේද? අන්න විඳේ නෑ මේ මොහොතේ. ඒ මොහොතේ විඳේ නැත්තම් තණ්හාවට පුළුවන් ද මායා රූපයක් මවල ඒක විඳවන්න කෙනෙක් හදලා දෙන්න? ඒ මොහොතට බෑ නේද? අනේ ඒ මොහොතේතාවකාලිකව පුනර්භවයෙන් අපි ගැලවුණා. තේරුණාද? ඒ මොහොතේ ලෝභ දේශ මොහ නැතුව ගියා. කොයි මොහොතටද? මේ අපි මේ මේක තේරුම් අරන් පෙන්නලා දෙන මොහොතට. සිත දමණය කරපු මොහොතට. සිත දමණය කරපු මොහොතට තණ්හාව නැගිටින්නේ නැහැ. වින්දේ නැහැ. දැක්ක රූපේ වින්දේ නැහැ. දැක්කා. නමුත් වින්දේ නැහැ. වින්දේ නැත්තම් තණ්හාව නැගිටින්නේ නැහැ. තණ්හාව නැගිටේ නැත්තම් පුනර්භවයක් නැහැ. පුනර්භවයක් නැත්තම් මම ඉපදිලා මැරිලක් නැහැ. තේරුණාද? පුනර්භවයක් නැහැ කියන්නේ මම කියන මුලාව හටගන්නේ නැසෙන්නේ නැහැ. එහෙනම් ඒ මොහොතේ ජාති ජරා මරණ දුක නැහැ. මොකද බුදුහාමුදුරුවෝ දුක කියලා පෙන්නේ දුක්ඛ සත්‍ය කියලා පෙන්නේ. මෙන්න මේ ජාති ජරා මරණ දුකයි දුක කියලා උන්වහන්සේ පෙන්නන්නේ. අපිට මේ සම්මත ලෝකේ තියෙන දුක නෙමෙයි. සම්මත ලෝකේ තියෙන දුක නෙමෙයි. තේරුණාද? අපි සතුටු වෙනවා. සතුටු වෙන වෙලාවෙ අපි තුල තියෙන්නේ මොකද්ද? ජාති ජරා මරණ දුක. නේද? අපි සතුටු වුණත් අපි තුල අර මායා සිතක් උපාදාන සිතක් පහළ වෙලා තණ්හාව විසින් මම කියන මුලාව හටගන මමනේ සතුටුුනේ. එතනත් මොකද වුනේ? ජාති ජරා මරණ දුක. අපි පින්කමක් කරනවා. පින්කම කරන්නේ කවුද? මම. එතකොට මොකද්ද? ඒකත් තණ්හාව හදන මායා ලෝකයක්. ඒකෙත් මම කියන මුලාව. එතනත් මම කියන මුලාව. එහෙනම් පින්කම කරනකොට ජාති ජරා මරණ දුක. සතුට වෙනකොට ජාති ජරා මරණ දුක. හොඳ වැඩක් කරනකොට ජාති ජරා මරණ දුක. තේරුණාද? පින් කරනකොට ජාති ජරා මරණ දුකෙන් නිදහසුුනේ නැහැ. ඒකයි බුදුහාම දේශනා කරේ. පුඤ්ඤාභි සංඛාර පින් කරත් ලෝක සංස්කාරයක්. පව් කරත් ලෝක සංස්කාරයක්. භාවනා කරත් සංස්කාරයක්. ආනෙන්ජාභි සංඛාරය. සබ්බේ සංඛාරා වය. සියලු සංස්කාරයෝ නැති වෙලා යන බව බලන්න. එහෙනම් පින් කරලා නිවන් දකින්න බෑ. පින් කරන එක හොඳ වැඩක්. නොකර ඉන්න එපා. නොකර ඉන්න හැම කියනවා නෙමෙයි. වැරදි අර්ථයක් ගන්න එපා. පින් කරන්න ඕන සමාජයට හොඳයි. හැමෝටම ප්‍රඥා ගෝචර ධර්මයේ තේරුම් ගන්න බෑ. නිවන් දකින්න බෑ. නිවන් දකින්න පුළුවන් මේ ප්‍රඥා ගෝචර ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න පුළුවන් බොහොම සුළු පිරිසකටයි ඕන වෙලාව. ඉදත් එහෙමයි අදත් එහෙමයි. ඒ සුළු කණ්ඩායම තමයි මේකට සාකච්ඡා වලට සම්බන්ධ වෙන්නේ. නිවන් දකින්න පුළුවන් අය. නිවන් දකින්න ප්‍රඥා ගෝචර ධර්මයක් අවබෝධ කරගන්න බැරි අය අර පින්කමක්වත් කරලා යම් හොඳ ප්‍රතිඵලයක් ඒ පැත්තෙන්වත් ලබන්න ඕනේ. ඒ නිසා පින්කම් නොකර ඉන්නේ නැහැ. කරන්න ඕනේ. නමුත් එහි නිවන නැහැ. අන්න ඒකයි අපි තේරුම් ගන්න. අපි ඒවට සහයෝගය දෙන්න ඕනේ. පින්කම් වලට උදව් කරන්න ඕනේ. නමුත් නිවන නැහැ. නිවන් ලැබේවා කියලා ලබන්න නිවනක් නැහැ. නිවන අපිම මතු කරගත යුතුයි. අපි තුල තියෙන නිවන. නිවන බාහිරත් නැහැ. නිවන කොහෙවත් නැහැ. අපි තුලයි නිවන. ඒ නිවන මතු කරගත යුතුයි. එහෙනම් නිවන වැහිලා හැම වෙලේම මොන වගේද? තණ්හාව, මවණ, මායා ලෝකෙට මම වෙලා රැවටිලා ජාති ජරා මරණ දුකට අපිපත් වුණා මේ විඳින සිතේ. සතුටුයි කිව්වත් තරහයි කිව්වත් දුකයි කිව්වත් විඳින සිතක් ඒකේ මම කියන මුලාව ඉපදෙනවා මැරෙනවා. එහෙනම් ඒක තමයි දුක්ඛ සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. තේරුණාද? එතකොට අපි හැම වෙලේම දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. නේද? අපි හැම වෙලේම අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරා හැම අරමුණකම අපි දුකට අහුවෙලා. ජාති ජරා මරණ දුකට අහුවෙලා. එනම් ඇයි මේ ගැඹුරු ධර්මයක් අපි සාකච්ඡා කරන්නේ? ජාති ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න. ඒක නේද මේ ධර්මයේ අහන එකේ පරමාර්ථය. එතකොට ජාති ජරා මරණ දුක තියෙන්නේ අම්මගෙන් ඉපදිලා මව් කුසෙන් බිහි වෙලා සම්මත මරණයේ වෙන තැනද? ක්ෂණයක් ක්ෂණයක් පාසා විඳින අරමුණක් අරමුණක් ගානේ ජාති ජරා මරණ දුකද? අන්න ක්ෂණයක් පාසා වෙන ජාති ජරා මරණ දුකෙනුයි සම්මා සම්බුදුවරු රහතන් වහන්සේලා නිදහස් වුණේ. එහෙනම් අපිටත් පෙන්වලා දුන්නේ දුකෙන් නිදහස් වෙන්න. කොතනද? මේ මොහොතේ, මේ ක්ෂණයක් පාසා අපි නොදැනහු වෙලා ඉන්න මායා ලෝකේ අල්ලගෙන මම කියන මුලාව තුල උපත මරණයකට අහු වෙලා යහති ජරා මරණ දුකට අහු වෙලා මේ දුකෙන් නිදහස් වෙන්නයි අපි මේ සචිත්ත පරියෝදපණම් කරන්නේ ඒකටයි. තමා තුලට හැරෙන්නේ ඒකටයි. මේ හිත හේතුඵල ධමයක් එතනම හටගත්තන නැසෙනවා කියලා බලන්නේ මේ එහෙම නොවුනොත් අපි ජාති ජරා මරණ දුකට අහු වෙනවා මේ මොහොතේ. දුකෙන් නිදහස් වෙන්නයි අපි මේ හේතුඵල ධම දකින්න හදන්නේ. පැහැදිලිද? අන දුක්ඛ සත්‍ය කියන්නේ ඔතෙන්. දුකට හේතුව යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාගසගත. අන්නේ බුදුහාමුදුරෝ දේශනා කරා යම් ආකාර විඳින හිතක්ද ඔබට පහළ වෙන්නේ ඒ විඳින හිත ඔබ තණ්හාවෙන් අල්ලගෙන ඒක විඳගෙන යනවා. දැන් පැහැදිලි නේද තණ්හාවෙන් අල්ලගෙන දිගින් දිගට යනවා කියලා. අන්න දිගින් දිගට යනකොට මින් පස්සට අද ඉඳලා මේ මොහොතේ ඉඳලා ඔබගේ හිත දිගින් දිගට අරමුණු දිගේ යනකොටම තේරුම් ගන්න ඒ ඔබ නෙමෙයි තණ්හාව කියලා. ඒ ඔබ නෙමෙයි ওই විඳින හිත හදන්නේ. ඔබට හිත හදන්න බෑ. හදපු හිතේ රැවටීම විතරයි ඔබ. තණ්හාව හිතක් හදපුවා මෙහි ඇතියේ මුලාව රැවටීම විතරයි මම කියන්නේ. එහෙනම් ඒ මමට හිත හදන්න බෑ. ඒක මුලාවක් රැවටීම. හැම හිතම හදන්නේ තණ්හාව. හොඳට මතක තියාගන්න දෙන්න එපා තණ්හාවට අවස්ථාව. වහාම හිත නැසුණු බව බලන්න. තණ්හාව කපන්න උත්තර ඉඳලා. තණ්හාව පාලනය කරන්න වඩුවව අල්ලගන්න වඩුවව මර්ධනය කරන්න අපේ වඩුව අපිම මර්ධනය කරගන්න ඕන කවුරුත් කරලා දෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් මේ දුකට හේතුව මොකද්ද? ජාති ජරා මරණ දුකට අරමුණක් අරමුණක් ගානේ විඳින අරමුණක් ගානේ පින් කරත් පව් කරත් භාවනා කරත් ඇඬුවත් තරහ වුණත් බය වුණත් හැම අරමුණකම ජාති ජරා මරණ දුක ඒ දුක ඇති කරන හේතුව තමයි තණ්හා. අපි දැන් ජීවත් වෙන්නේ දුකත් දුකට හේතුවත් එක්ක. අපි මුළු ජීවිතේම ගත කරන්නේ දුකයි දුකට හේතුවයි එක්ක. දැන් කොයිද නිවන? පැහැදිලි නේද? අන්න මෙහෙනම් මේ අපි හටගත් හිත නැසෙනවා කියලා බලන්නේ ඇයි? තණ්හාවට නැකිටින්න නොදී ඉන්නේ ඇයි? දුකයි දුකට හේතුවයි නැති කරන්න. සචිත්ත පරියෝදපණම් කරන්නේ ඇයි? දුකයි දුකට හේතු වෙයිනුයි නිදහස් වෙන්න. තේරුණාද? දුකයි දුකට හේතුවයි නැති කරන්න මේ හදන්නේ. මායා ලෝකයක් හටගත්තා කියන්නේ විඳින සිතක් හටගත්තා කියන්නේ මම ඉපදෙනවා ඒ කියන්නේ ජාති ජරා මරණ දුක. එහෙනම් දුකට හේතුවත් තණ්හාව. දැන් ඉන්නේ අපි දුකයි දුකට හේතුවයි අල්ලගෙන නේද? දුකයි දුකට හේතුවයි අල්ලගෙන නිවන් ලැබේවා කියනවා නේද? ජාති ජරා මරණ දුක අල්ලගෙන දුකට හේතුවත් අල්ලගෙන ඒ දෙකේ ඉඳගෙන නිවන් ලැබේවා කියන. නිවන කියන්නේ දුකයි හේතුවයි නැති කරපු තැනට. නිවන කියන්නේ දුකයි දුකට හේතුවයි නැති කිරීම. ජාති ජරා මරණ දුකයි දුක ඇති කරන තණ්හාවයි නැති වුණා නම් තමයි නිවන. නමුත් මම එතෙන්ට වෙලා ඉඳගෙන මම කියන මුලාව තුල හිත අල්ලගෙන උපාදාන කරගෙන දුකයි දුකට හේතුවයි අල්ලගෙන නිවන් ලැබේවා. තේරෙනව නේද මේ බුදුදහම කුමක්ද අපි යන්නේ කොහෙද කියලා? උන්වහන්සේ පෙන්ලා දෙන ධර්මයේ මොකද්ද? අපි කොහෙද යන්නේ? අපි මේ සාකච්ඡා කරන්නේ ඒවා තේරුම් ගන්න. මෙතන මේ දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ ධර්ම සාකච්ඡා කරන්නේ අපේ පින්වත් මෑණියෝ ඇයි මේ මෙතෙන්ට මාව ගෙනාවේ? මේක ඔබට කියලා දෙන්න හින්දා. ඒ මෑණියන්ගේ බලාපොරොත්තුව තිබුණේ ඒක. ඒ මෑණියෝ මේක තේරුම් ගත්තා. තේරුම් අරන් එයා මට කිව්වා අනිත් අයටත් මේක කියලා දෙන්න ඕනේ. ඇයි අපි ඉන්නේ කොහෙද අපි දන්නේ නෑ යන්නේ කොහෙද? නිවන් කීයේ කරලා තියෙන නිවනට විරුද්ධ පැත්ත. හැමතිස්සම හිතේ විඳින සිතක් ආවනම් ඒ විඳින සිත ජාති ජරා මරණ දුක. ඒ කෙලෙස්. ඒක තමයි සිත කිලුට වෙන තැන. කිලුටු සිතක ඉඳගෙන අපිට බෑ නිවන් දකින්න. පිරිසිදු සිතක් වෙන්න ඕනේ. නිවන කියන්නේ අසංකතයක්. ලෝභ ලෝභ දේශ මොහ නැත්තම් එතන තමයි නිවන. ඉතින් එහෙම තව වෙලාවක් අපි ළඟ තියෙනවනේ. එහෙම මොහොතක් අපි ළඟ තියෙනවනේ නැතුව නෙමෙයිනේ. හිත පහළ වෙන හැම මොහොතෙම පිරිසිදුයිනේ. වහගන්න එකනේ වැරද්ද. ඉතින් ආවරණය අයින් කරන එක විතරයි නේද මේ සර්ජිත පරියෝදපණන් කියන්නේ. මාර්ගයක් අනුගමනය කරනවා කියන්නේ මේ නීවරණය අයින් කරන එක විතරයි නේද අපිට කරන්න තියෙන්නේ. ඒක අපි තුලම නේද වෙන්න ඕනේ. අන්න ඔබ ඔබම තේරුම් ගන්න මේක. ඔබම මේක ක්‍රියාත්මක කරන්න ගන්න. අන්න